එහෙමනම් ශ්‍රී ලංකාවේ තත්ත්වීත් විමසා බැලීම අපි ආරම්භ කරමු. ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති විමසුම යටතේ අද දවසේදීත් ශ්‍රී ලංකාවේ උණුසුම්ම තත්ත්වීත් පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයකට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා. ආයුබෝවන් සංජීව.
ආයුබෝවන් දිල්සි.
අද අපිට කතා බහ කරන්නට තියෙන කරුණු කාරණා අතරින් මම මූලිකත්වයක් ගන්නට කැමති ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධව විටින් විට අපිට ශ්‍රී ලංකාවේ නැහෙන තොරතුරු වල සමාලෝචනයක් ලබා ගැනීම සඳහා මම කැමති සංජීව දැන් පසුගිය සති කිහිපය තුළදීත් අපි මේ පිළිබඳව කතා බහ කළා. ඒ වෙනකොට වාර්තා වන තොරතුරු ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ නිල වශයෙන් පිළිගන්නේ නැහැ යන වග කතානායකවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් ඔවුන්ගේ මතිමතාන්තර මේ සම්බන්ධයෙන් හෙළිකරුන් ලැබුවා. ඊට පස්සේ පසුගිය සතිය වෙනකොට ඔවුන් යම් යම් මත ධර්මින් ඔවුන්ගේ මතය සමාජගත කිරීම උදෙසා විවිධ ආකාරයෙන් ඔවුන් ක්‍රියාත්මක වෙමින් පවතින වගට අපිට තොරතුරු ලැබෙනවා. මා කැමති ඒකාබද්ධ විපක්ෂයේ මේ වෙනකොට ක්‍රියා කරමින් සිටින ආකාරය, ඉදිරි මැතිවරණ සම්බන්ධව ඔවුන් දරන අදහස, ඔවුන්ව නීත්‍යානුකූලව පිළිගැනීමට ලක් කරන්නට බැහැ කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් දරන්නා වූ මත පිළිබඳව මේ වෙනකොට තියෙන කතා බහ පිළිබඳව මූලිකව අවධානය යොමු කරන්න.
මූලික වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මේ මොහොතේ දරන ප්‍රබලම මතය තමයි ඉක්මනින් පළාත් පාලන මැතිවරණයේ කැඳවිය යුතුයි කියන මතය. ඒ ආණ්ඩුව හමුවේ ඔවුන් විශේෂ අවධාරණයක ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරමින් ඉන්නවා. ඒ නීතිමය කාරණාවක් විදිහට දැන් ඉදිරියට ගිහිලා තියෙන ඔවුන් ස්වේච්ඡාධිකරණය වෙත පෙත්සමක් පවා ඉදිරිපත් කරලා තියෙන්නේ පළාත් පාලන මැතිවරණයේ කැඳවන ලෙස ආණ්ඩුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය තමයි ඒකාබද්ධ විපක්ෂයේ මේ කාරණා සියල්ල එකට එකතු කරගනිද්දිත් අපට දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. පෙරේදා දවසේ අප දුටුවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පාර්ශ්වය නියෝජනය කරන මේ වස්නායක පළාත් සභාවේ ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ නිවසට එල්ල වෙච්ච මැර ප්‍රහාරයකින් පසු ඒ ගෙදර උදවියගේ සූදු කිමසන්න ගිය අවස්ථාවෙත් එතන හිටපු මාධ්‍යවේදීන් ඇහුවාම පළාත් පාලන මැතිවරණය ගැන දැන් මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ කියලා ප්‍රශ්න ඇහුවාම මහින්ද රාජපක්ෂ දක්වපු ප්‍රතිචාරය තමයි අපි කියන්නේ ඉතින් ඉක්මනට ඡන්දෙ තියන්න කියලා. ඒ තමයි ඔහු විසින් ප්‍රකාශ කළ මතය. එක පැත්තකින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉල්ලනවා, ජන හමුවල ඉල්ලනවා, ප්‍රවෘත්ති සාකච්ඡාවල ඉල්ලනවා. මෙතනදී මතුවෙන එක තර්කයක් තමයි ආණ්ඩුව බයයි මේ වෙලාවේ ඡන්දයකට යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සඳහනේ ඡන්ද පදනම මහින්ද රාජපක්ෂ වටා ගොනු වී තිබීම හේතුවෙන් ජනාධිපතිවරයා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වන අකමැත්තක් එක පැත්තකින් තියෙනවා කියන තර්කය තමයි මතුවන්නේ. මා දන්නේ ආණ්ඩුව මේක කොයි ආකාරයෙන් විග්‍රහ කරගන්නවාද කියලා. සාමාන්‍යයෙන් දෙලක්ෂ අපි දන්න ලෝකේ ඕනෑම රටක මැතිවරණ රිදම් එක ඒ සම්බන්ධ තියෙන රිද්මය තමයි ප්‍රධාන ජාතික මැතිවරණයක් දිනලා ඒ ආසන්නම මොහොතේ ඊළඟ මැතිවරණය කැඳෙව්වහම දිනපු කණ්ඩායමට ඇත්තටම වාසි. එහෙම නොකළ අවස්ථාවලදී හැම විටම අවාසියක් නිර්මාණය වුණේ. අපි දැක්ක හොඳම උදාහරණේ 99 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරණය දිනලා ඊට මාස කිහිපයකට පස්සේ පාර්ලිමේන්තු මහමැතිවරණය කැඳවලා තාම ළඟ ළඟ තමයි ඡන්දේ ප්‍රතිඵලයේ බෙදලා ගියේ. තාපොඩ්ඩෙන් එතුමිය පරාද වෙනවා පාර්ලිමේන්තු ඡන්දේ. දැන් මේ ආණ්ඩුව ජනාධිපතිවරණය දිනලා පාර්ලිමේන්තු මහමැතිවරණය දිනලා ඉන්න වෙලාවේ පළාත් පාලන මැතිවරණය තියෙනවා නම් ආණ්ඩුවට එක පැත්තකින් වාසි. අපි දන්නවා උංචි ඡන්දය රටේ ආණ්ඩු කරන පක්ෂයට දිනාගෙන තියෙන ඉඩ ඉතාම වැඩි. සාමාන්‍යයෙන් අපේ රටේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තියෙන වේදිකාවේ ඇහෙන ප්‍රධාන දේශපාලන සටන් පාඨයක් තමයි දලුක්ෂි රට කරවන අයට ගමේ ආණ්ඩුවක් දෙන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි ජනතාව හුරු වෙලා ඉන්නේ. ආණ්ඩුවට එක පැත්තකින් වාසි ඉක්මනින් මේ ඡන්දෙට යනවා නම් නමුත් ආණ්ඩුවට ඡන්දෙකට යන්න විදිහක් නැහැ. අපිට දැනෙන පෙනෙන වැටහෙන විදිහට ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂයේ දිනා ගැනීම සම්බන්ධව අරගලයක තාම ඉන්නේ. ඒ අරගලය තවම අවසන් නැති නිසාද මේ ඡන්දේ කල් යන්නේ. එහෙම නැතිනම් මේ විදිහට ප්‍රකාශයට පත් වෙන විවිධ අදහස් අතරේ සීමා නිර්ණය කොමිසම් සභාවේ වැඩ කටයුතුත් එක්ක නව ඡන්ද ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකස් කරගෙන නැති නිසාද ඡන්දෙට යන්නේ නැත්තේ. මේ කාරණා දෙකෙන් හරි මේකයි කියලා අපිට ඉක්මනින් නිගමනයක් ගන්න බැහැ. එහෙම නිගමනය කළොත් මේ සාහසික පදනම් විරහිත නිගමනයක් සහ නිර්වචනයක් වෙනවා. මෙන්න මේ දෙකෙන් එකක් තමයි අනිවාර්යෙන්ම ඡන්දේ කල්යන තියෙන හේතුව.
සංජීව, හැබැයි මේ ගිය සතියේදී ඔය සීමා නිර්ණය හා සම්බන්ධව යම් කිසි වූ ප්‍රශ්නයක් මත මේ ඡන්දේ කල්යන වගට ඉඟියක් ලබා දුන්නා එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් කරහා. ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියාෙහිදී කෙලින්ම මේක මේ අවුරුද්දේ නම් පැවැත්වෙන්නේ නැහැ, මේක ලබන අවුරුද්දේ තමයි පැවැත්වෙන්නේ කියලා. ඇත්තට මේක මේ රජයේ නිල ප්‍රකාශයක් විදිහට අපිට බාර ගන්න පුළුවන්ද? නැත්නම් ඒ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක්ද? මොකක්ද ඇත්ත තත්ත්වය?
ඒක රජයේ නිල ප්‍රකාශයක් ලෙස බහර ගන්න සිද්ධ වෙනවා. මම එහෙම කියන්නේ පදනම් කීපයක් සහිතව ඔහු මේ ප්‍රකාශය කරන්නේ ආණ්ඩුවේ නිල ප්‍රවෘත්ති සාකච්ඡාව තියෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකි. අනික ඔහු මේ ප්‍රකාශය කරන්නේ කවුරු හරි අහපු ප්‍රශ්නකට උත්තර දීමක් විදිහටත් නෙවෙයි, ඔහු විසින් ප්‍රකාශයට පත් කිරීම සඳහා සූදානම් වෙලා පැමිණි කාරණාවක් විදිහට. ඒ කියන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවක මූලික අදියර දෙකක් තියෙනවා. එකක් කියන්නාපු කර්මාටික ප්‍රවෘත්ති සාකච්ඡාවේ වාඩි වෙන මැතිඅමතිවරු පැහැදිලි කරනවා. දෙවන අදියර ඉන්න මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා. මේක සිද්ධ වුණේ ඔහු විසින් පැහැදිලි කරන්න පැමිණි කාරණාවක් පැහැදිලි කිරීමක් විදිහට තමයි මේ ඡන්දය මේ අවුරුද්ද තියන්න බැහැ කියන මතය අපි දුටුවේ. ඔහු මෙතනදී හේතු විදිහට ඉදිරිපත් කළේ සීමා නිර්ණය කොමිසම සභාවේ වැඩ කටයුතු නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්දේ පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්න තව කාලය වමනයි කියලා තමයි ලක්ෂ්මණ යාපාබේ වර්ධන මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වේ.
ඔබ ප්‍රවෘත්ති සාකච්ඡා පිළිබඳව මතක් කළා සංජීව. ප්‍රවෘත්ති සාකච්ඡා පිළිබඳව මතක් කරද්දී පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය එස්.පී. දිසානායක මහතා විසින් සිදු කරන ලද යම් ප්‍රකාශයක් ආන්දෝලනාත්මක කතාවක් නිර්මාණය කරන්නට සමත් වුණා. ඔහුගේ මේ ප්‍රකාශය හරහා මේ වෙනකොට පවතින දේශපාලනයේ යම් යම් අභ්‍යන්තරික මතවාද පිළිබඳව හෙළිදරව් වීමක් සිදු වුණ වගට තමයි තොරතුරු වාර්තා වුණේ. එස්.පී. දිසානායක මහතා විසින් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධවත් ඔහුගේ දේශපාලනික ක්‍රියාකාරීත්වය පිළිබඳවත් එතකොට ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධව තියෙන මතවාද පිළිබඳවත් ඉතාමත්ම නිරුදි ආකාරයකින් යම් යම් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවා. මේ ප්‍රකාශ ඇත්තටම එකවරම මේ ආකාරයෙන් දැඩි ප්‍රකාශ ලෙසින් එළියට ආවේ ඇයි? මේ වටා තියෙන වටපිටාව මොකක්ද කියන කාරණාව පිළිබඳවත් මා දැනගන්නට කැමතියි. ඊළඟට කොයි වගේ මතවාදයක්ද මේ සම්බන්ධව අපිට ඇහෙන්නේ ශ්‍රී ලංකාවෙන්?
අපි මේ පොදුවේ මේ සිද්ධිය විග්‍රහ කරගම්මුකෝ. දෙනුක්ෂ පළමුව එස්.වී. දිසානායක පසුගිය ජනාධිපතිවරයන් පසුව ඉතාම ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සහිත හැසිරීම් රටාවක් පෙන්නුම් කළේ. ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කළා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාල සිරිසේනට හිමිතැන අහිමිවීම විග්‍රහ කළේ දෙනුක්ෂි ඒක ඔහුගේ නොහැකියාවක් විදිහට. බ්‍රසිල් රාජපක්ෂ පක්ෂය ඇතුළේ මතුනේ ඔහුගේ හැකියාව පිළිබඳ සාධකයක් මත මිසක් මේක අයිය ජනාධිපති වෙච්ච නිසා බ්‍රසිල් රාජපක්ෂ මතුනා නෙවෙයි කියන තැනින්දලා ඔහු තර්ක කළේ. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහෝදරවරුන් පිළිබඳව පවා එකින් එක නම් කරලා කළ විග්‍රහ ඔය සෝෂල් මීඩියා වල නැතනම් මේ තියෙන සමාජ ජාල වෙබ් අඩවිවල අපිට දකින්න පුළුවන්. ඒ විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳව දැඩි නිර්දය විවේචනයක් කළ එස්.බී. දිසානායක ජනවාරි 8 වෙනිදාන් පහුවදා උදේ වෙන විටම වෙනස් වුණා. ඔහු එතන සිට මහින්ද විරෝධියෙක් වෙන්න පටන් ගත්තා. ඒක ජනතාව තේරුම් ගත්ත විදිහ අපිට පැහැදිලි. ඒ නිසාම ඔහුව පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නුවර මිනිස්සු එස්.බී.ව පාර්ලිමේන්තු එවන එක නතර කරනවා. එස්.බී. දිසානායක කියන්නේ ඕනම වෙලාවක ඕනම පක්ෂයකින් ඕනම දිස්ත්‍රික්කයකින් ඡන්දිනුල දෙනන්න පුළුවන් මහජන නියෝජිතයෙක්. ඔහු අවස්ථා ගණනාවකදී එහෙම කළා. ඔහු UNP ට ගිහිල්ලා ඡන්දිනුල දිනුවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලලා ඔහු පරදිනවා. ඔහු හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලයිස්තුවේ අංකයකට මනාපගත් මහජන නියෝජිතයා. UNP ට ගිහිල්ලා ආයි ඇවිල්ලත් ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ දෙවනියා වුණා. ලක්ෂයකට අධික මනාප ඡන්ද සංඛ්‍යාවක් අරගෙන ගිය පාර්ලිමේන්තු ඡන්දය. හැබැයි මේ පාර පරාදයි. හේතුව ඔහු විසින් දරන මේ මොහොතේ දරන මේ දේශපාලන ස්ථාවර බව ඉතාම පැහැදිලි. ඔහු මහින්ද රාජපක්ෂට බරපතල චෝදනා ගණනාවක් කරනවා. ඔහු කියනවා මහින්ද පක්ෂය කඩාගෙන ගිය කෙනෙක්. මහින්ද එදා අමරබණ්ඩාරනායක මෛත්‍රීපාල සේනානායකත් එක්ක පක්ෂයෙන් ගියා. මීට පෙරත් එහෙම අත්දැකීමක් තියෙනවා කියන තැන ඉඳලා තමයි ඔහු කතා කළේ. පොදුවේ ගත්තාම ඔහු මේ මොහොතේ දැඩි මහින්ද විරෝධියෙක් විදිහට තමයි ඔහුගේ විග්‍රහ ඉදිරිපත් වන්නේ. ඔහු මේ තියෙන එක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා තිබුණේ පක්ෂයේ වෙනුවෙන්. ඒ එදා මීගමේ තිබුණු පළාත් පාලන මහජන නියෝජිතයන්ගේ සමුළුවට 1401 දෙනෙකු පැමිණි බවට ඒකාබද්ධ විපක්ෂය කියලා තිබුණා. ඒකට ප්‍රතිචාරයක් දක්වමින් එස් වි දිසානායක කියනවා කිසිසේත්ම නැහැ, මෙතෙන්ට ආවේ 551 දෙනෙක් විතරයි. පුළුවන් නම් 1401 දෙනෙක් ආවයි කියලා නම්ගම් සහිත ඔප්පු කරන්න කියලා එස් වි දිසානායක අභියෝගයක් කළා. ඊට පැය කිහිපයකට පසුව විවිධ තැන්වලින් ඔහුගේ අභියෝගය බාරගත්තා. අපි දැක්ක ගාල්ලේ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදීය සභාපතිවරයා කියනවා, ඇමතිතුමනි ඔබ කියන තැනක කියන වෙලාවක ඔබතුමා ඉස්සරහා මම අහවල් ප්‍රාදේශ සභාවේ සභාපති, මම අහවල් උපසභාපති, මං අහවල් සභාවේ මන්ත්‍රී කියලා නම් කියලා ගණන් කළා ඔබ ඉස්සරහා 1400 වාඩි කළා පෙන්වන්නම් කියලා අභියෝගයක් එනවා. මෙන්න මේ විදිහ උණුසුම් සංවාද මාලාවක් මේ වටා ගොඩනගෙනවා. මහින්ද රාජපක්ෂ සම්බන්ධව නැතිනම් ඔහු වටා ගොනු වෙන මේ දේශපාලන ධාරාව ගැන විවේචනය කරන්න, ඒ පිළිබඳ මතයක් ඉදිරිපත් කරන්න SB එළියට ආවේ ඇයි කියන කාරණාවත් අපි තේරුම් ගත යුතුයි. SB තාම පෞරුෂවත් දේශපාලන චරිතයක්. ඒ වගේම ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ ලොකු උරුමයක් තිබිච්ච කෙනෙක්. ඔහු මේ පක්ෂයේ හිටපු මහලේකම්වරයා. ඒ නිසා මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තැනකින් තීන්දුවක් කරත් ලියනවා SBව තමයි මේ සඳහා භාවිත කළ යුත්තේ කියලා. ඔහු උත්සාහ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් පක්ෂයක් වෙත කැඩියාම වළක්වා ගැනීම සඳහා වන මතය ගොඩනගන්න. කවුරු මොනව කොහොම කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට රැකගන්න පුළුවන් කියන මතය ඔහු දැඩි ලෙස දරනවා. ඒ මතය දැරීම සඳහා වන පෞරුෂය ඔහුගේ හඬේ, ඔහුගේ මූණේ, ඔහුගේ මතේ, මත ඉදිරිපත් කරන ස්වභාවයේ මේ හැමතැනම අපට ඉතාම පැහැදිලි ලෙස දකින්න හැකියාව ලැබෙනවා. මහින්ද රාජපක්ෂ වටා ගොනුවෙමින් පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ළඟ දාලිපාරේ පක්ෂ මූලස්ථානයේ ළඟ නතර කරවීම සඳහා වන අරගලයේ තමයි SV දිසානායක මේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ.
අපි ඊළඟට අවධානය යොමු කරමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මන් සහ ඔස්ට්‍රියා දින පහක සංචාරය පිළිබඳව. මේ සංචාරයේ පුරාම ජර්මනියත් ඔස්ට්‍රියාවත් ඒ වගේම යුරෝපා කරේ රටවල් ශ්‍රී ලංකාව පිළිබඳව දරන්නා වූ ප්‍රතිපත්ති සහ මිත්‍රශීලීත්වය පිළිබඳව දිගින් දිගටම කතා බහට ලක් වුණා. මේ සංචාරය නිම වෙලා මේ වෙනකොට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ. මා කැමති දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයාගේ සංචාරය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රගතිශීලී මතවාද සහ ඒ වගේම මේ දේශපාලනික වශයෙන් කොයි වගේ බලපෑමක් මේ සංචාරය හරහා ඇති වුණාද ශ්‍රී ලංකාව පිළිබඳව කියන කාරණාව සම්බන්ධයෙන් දේශපාලනිකව ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට සිදුවෙන කතාබහ සහ මතවාද පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපති දුරකාලයේ තුළ පමණක් නෙවෙයි අවුරුදු 45ක් විතර වෙන තමන්ගේ දේශපාලන ජීවිතයේ සමස්තය තුළම ලැබපු ලොකුම ජයග්‍රහණයක් විදිහට මේ යුරෝපා සංචාරය සහ එහිදී ඇති කරගන්නා ලද එකඟතාවයන් අපට හඳුනා ගන්න පුළුවන්. එකඟතාවයන් කියන්නේ මේ ලිඛිත ද්විපාර්ෂික එකඟතාවයන් වලට එහා ගිය අලුත් රාජතාන්ත්‍රික මිත්‍රත්වයක අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්න මෛත්‍රීපාල සිරිසේන සමත් වෙනවා මෙතනදී. සාමාන්‍ය ලෝක දේශපාලනයේ තේරෙන ඕනම කෙනෙක් දන්නවා ඇන්ජෙලා මර්කල් කියන්නේ යුරෝපියන් යුනියන් එකේ ඉන්න බලසම්පන්නම නායිකාව. යුරෝපා සංගමයේ මතය තමයි ජර්මනියේ මතය. අපි දකින්නේ ඇන්ජෙලා මර්කල් ලෝකයේ සම්බන්ධව යුරෝපා සංගමයේ කවුද, ග්‍රීසිය සම්බන්ධව කුමක්ද වියුත්ත කියලා පහුගිය අවුරුදු 3-4 ඇතුළත ප්‍රබල සියලු මත දැරුවේ ජර්මනි. මේ ලංකාව නැමැති පුංචි රටේ ජනාධිපතිවරයාට එන්න කියලා ආරාධනයක් කළ ඇන්ජෙලා මර්කල්. ඒක මහින්ද රාජපක්ෂටවත් නොලැබුණු ආරාධනයක්. ඒක ඉතාම ප්‍රබල රාජතාන්ත්‍රික ජයග්‍රහණයක්. අවුරුදු 15කට විතර පස්සේ තමයි ලංකාවේ නායකයෙක් රාජතාන්ත්‍රික ගමනක් විදිහට නිලආරාධනාවක් සහිතව ජර්මනියට යන්නේ. ඒ ගමනේදී එරට විදේශ අමාත්‍යවරයා, එරට ජනාධිපතිවරයා හමු වෙනවා. ඒ වගේම විදේශ අමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පොරොන්දු වෙනවා මං අපේ රටේ ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව සමුළුවක් කැඳවීම සඳහා ඔබේ රටට එවන්න සූදානම් කියලා. මේ රටේ ආයෝජන සම්බන්ධව ජර්මනි උනන්දුව පිහිටි පැහැදිලි වෙනවා. මේ සියල්ල කතා කරලා ඉන්න අනතුරුව ලංකාවේ රාජ්‍ය නායකයෙක් නිතර නොවන තව තැනකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනවා. ඒ තමයි ඔස්ට්‍රියාවට. අපි ලංකාවේ දේශපාලනයට සංවර්ධනයට සංස්කෘතියට හෝ සාහිත්‍යයට ඔස්ට්‍රියාවේ සම්බන්ධය අහන්නේ ඉතාම අඩුවෙන්. නමුත් අවුරුදු 60කට එහාගේ සම්බන්ධයක් ඔස්ට්‍රියාවටයි අපිටයි තියෙනවා. මෙතනදී ප්‍රධාන වශයෙන්ම පවතින සම්බන්ධතා අලුත් කරගන්නට හැකියාව ලැබුණා. ජනාධිපතිවරයා ඔස්ට්‍රියාවේ ජනාධිපතිවරයා හමුවේ කිව්වේ මා ඉතාම සාර්ථක දිගු මිත්‍රශීලී ගමනක් ඔබ සමග අපේක්ෂා කරනවා කියලා. ඒ තුළින් අපිට රට වෙනුවෙන් දිනාගත හැකි බොහෝ දේ දිනා ගැනීම හැකියාව පවතින බව ජනාධිපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවේ ප්‍රකාශ කරනවා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ආර්ථික වෙළඳ මේ ක්ෂේත්‍ර පිළිබඳව ඔස්ට්‍රියාවේ සහය ලබා ගැනීමට මෙහිදී ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. ඒ වගේම මට එක කාරණාවක් අමතු වුණා. මේ ජර්මනියේදී මේ පිළිබඳව සාකච්ඡාවක් තිබුණේ GST සහනය නැවත දිනා ගැනීම සම්බන්ධ කාරණාව. නිශ්චිත අවසාන මුත්‍රයේ ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ දිනේ සිට ඔබට GSP Plus දෙන්න සූදානම් කියන ප්‍රකාශයම නොලැබුණාට ඒ ඉල්ලීම සඳහා ඉතාම සාධනීය යහපත් ප්‍රතිචාරයක් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.
මීළඟට සංජීව මං අවධානයට ලක් කරන්න කැමති මාධ්‍ය සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට ගොඩනැගෙමින් පවතින එක්තරා මතයක් පිළිබඳව. මාධ්‍ය ස්වාධීනත්වය පිළිබඳව අපි දන්නවා බොහෝ කාලයක් තිස්සේ කතාබහ වෙන කාරණාවක් ශ්‍රී ලංකාව තුළ. ඒ විතරක් නෙමේ ලෝකයේ පුරාමත් ඕක කතාබහ වෙන දෙයක්. නමුත් මාධ්‍ය ස්වාධීනත්වය සාපේක්ෂයි කියන වගේ මාධ්‍යම අපි ඉගෙන ගන්නා වූ දෙයක්. ඒ පිළිබඳ විශාල තර්කයකට යාමට මා මෙහිදී සූදානම් නැහැ. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඇතැම් මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුකරන ලද එක්තරා ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය දැඩි කැළඹීමට ලක්කරන්නට සමත් වෙලා තියෙනවා. මාධ්‍ය ස්වාධීනත්වය පිළිබඳවත්, මාධ්‍යවේදියාගේ ස්වාධීනත්වය පිළිබඳවත්, මාධ්‍ය සදාචාරය පිළිබඳවත් නොයෙකුත් ආකාරයෙන් කතාබහ ඇති වෙමින් තියෙනවා අපි දකිනෝ. මං කැමති ශ්‍රී ලංකාවේ මාධ්‍ය පැත්තෙන් මේ සම්බන්ධව කොයි වගේ කතාබහක්ද ඇති වෙලා තියෙන්නේ කියලා දැනගන්න. මොකද ඒකාබද්ධ විපක්ෂයත්, සිවිල් ජන සමාජත් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින විවිධාකාර වූ සංවිධානත් විවිධ ස්වරූපෙන් අගමැතිවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව විවිධ අර්ථ දැක්වීම් සිදු කරනවා. ඇත්ත තත්ත්වය මොකක්ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන, අපිට නොපෙනෙන පැත්ත මොකක්ද මේ සම්බන්ධව කියන කාරණාව පිළිබඳව මා කැමති ඔබට මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු හරහා කරුණු දැනගන්න.
එක අවස්ථාවකදී දිලුක්ෂි අපි කතා කළා මේ සාකච්ඡාව ඇතුළෙම ලංකාවේ මාධ්‍ය හැසිරීම අපිට නිශ්චිත හේතුවක් උපකල්පනය කරගන්න පහසුයි. ආණ්ඩුව යන වැඩපිළිවෙලට සහය පළ කිරීමේ තැනක ඉන්නේ. මාධ්‍ය ආණ්ඩුවේ ඉල්ලීමක් නිසා හෝ ආණ්ඩුවේ බලකිරීමක් නිසා හෝ ආණ්ඩුවේ තර්ජනයක් නිසා හෝ නෙමෙයි, මාධ්‍ය හරි ස්වකැමැත්තෙන්ම ගිහිල්ලා ආණ්ඩුවට උදව් කරනවා. මේක අපි පහුගිය කාලෙත් හරි අපූර්වව දැක්කා. මේ ආණ්ඩුව ජාතික ප්‍රශ්නේ වෙනුවෙන් ගන්නා හැම තීරණයක්ම සංහිඳියාව සඳහා වන තීන්දුවක් විදිහට තමයි පුවත්පත් විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ සමාජයේ මත දෙකක් තියෙනවා දෙතුක්ෂය ගැන. මේ ගන්න තීන්දුව අපි තමයි එල්ටිටි සමාජිකයන් මේ කණ්ඩායම නිදහස් කිරීම ඇතුලේ මෙන්න මෙහෙම අනාගත තර්ජනයක් තියෙනවා. මේක තව පිරිසකට කරන අසාධාරණයක්. එතකොට කොළඹ කොටි ගහලා මිනිස්සු මැරුණා, ඒවට කවුද සමාව දෙන්නේ? ඒ කාරණාවලට කවුද නිවැරදි මතයක් ප්‍රකාශ කරන්නේ? එහෙම ප්‍රශ්න කිරීමක් සමාජය තුළ තියෙනවා. නමුත් මාධ්‍ය තුළ එවන්නක් නැහැ. මාධ්‍ය තුළ තියෙන මේක සහජීවනේ. මේ තමයි රීකන්සලේෂන් වැඩපිළිවෙල ඉතාම සාධනීය පියවර. එන්න ඒ විදිහ විග්‍රහයක් තමයි මාධ්‍ය තුළ තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහරු අදහසක් නිර්මාණය කරගෙන හිටියා. ආණ්ඩුව කතුවරුන්ට කෝල් කරලා එන්න කියලා කතා කරලා මේක මෙන්න මෙහෙම ලියන්න වගේ තැනක ඉඳලා මේක පාලනය කරගෙන තමයි මේ විදිහට ඉස්සරහට යන්නේ කියලා. ඔන්න ඔය විදිහේ මතයක් තියෙද්දි තමයි ආණ්ඩුවට රිදෙන ප්‍රකාශ කිහිපයක් කියපු සහ ලියපු මාධ්‍යවේදීන්ට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී නම කියලා එයා විවේචනය කරනවා. මේ සමහර මාධ්‍යවේදීන් දිලුක්ෂි මේ වර්තමානයේ ඉන්න තරුණ තම ජනප්‍රිය නමුත් ලාබාල තරුණ මාධ්‍යවේදී අවුරුදු 45ක් විතර පාර්ලිමේන්තුවේ හිටපු රටේ දෙවැනි පුරවැසියා වන අගමැතිවරයා නම කියලා ගහන්න තරම් ලොකු චරිතයකුත් නෙවෙයි සමහර විට. එහෙමත් කෙනෙකුට නම් හිතන්න පුළුවන්. නමුත් එහෙම පුංචි තැන් පිළිබඳව අගමැතිවරයා නම් කියලා විවේචනය කරන්න පටන් අරගෙන තියෙනවා. එක තැනකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීකුගේ නම කියලා විවේචනයක් ඉදිරිපත් කරනවා. ඇයි අගමැතිවරයා වෙන්නේ දෙවැන්ත චරිතයක් මෙහෙම සරල කාරණා විග්‍රහ කරන්නේ කියලා ඇතමුන් ප්‍රශ්න කළා. එක පැත්තකින් එහි ඒ පිළිබඳව මිනිස්සු ප්‍රශ්න කරද්දී ඒ ගැන සමාජ විරෝධයක් තියෙද්දි අගමැතිවරයා සටන නතර කරන්නේ නැහැ. ඔහු හැමතැනම මේ මතේ නියෝජනය කරනවා. ආසන අවස්ථාවකදී බදුල්ලට ගියා, බදුල්ලදිත් ඔහු කිව්වා අහවල් මාධ්‍ය ආයතනය අහවල් පුද්ගලයා මෙන්න මේ විදිහට මෙහෙම කතාවක් කිව්වා. ඔබ ඒකට එරෙහි වෙන්න නම් ගම් පරිත ඔහු මේ කාරණා විග්‍රහ කරමින් ඉන්නේ. ඒකාබද්ධ විපක්ෂය කියනවා මේක මර්ධනයක් කියලා. ඇත්තටම මේක මර්ධනයක්ද? මේක ඒ වගේ පොඩි නිකන් දේශපාලන සම්දර්ශනයක් හා මාධ්‍ය සම්දර්ශනයක් වෙලාද කියලාත් හිතනවා යම් තැනක. හැබැයි අගමැතිවරයා ඒ විතරක් නෙමෙයි තමන්ගේ මතය දැඩිව දරමින් ඉන්නවා. හොඳම උදාහරණේ එස්කා ගිවිසුම. එස්කා ගිවිසුම සම්බන්ධව මේ රටේ ඉන්න සම්භාවනීයම වෘත්තීය කණ්ඩායමක් විදිහට ඔබ මම අපි හැමෝම පිළිගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිකයන් විදිහට මේ සම්බන්ධව තියෙන ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කළා. ඔවුන් ඉතාම විධිමත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා වෘත්තිකයන් විදිහට කියනවා එස්කා ගිවිසුම આવොත් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් පිළිකොතේ දින්දලා කරලා වෛද්‍ය සංගමයට කියනවා ඔබ ඔබේ වැඩක් කරගෙන ඔබ ඔබේ දේ කරගෙන ඉන්න. එස්කා ගිවිසුම සම්බන්ධ විග්‍රහයේ වෛද්‍යවරුන්ට අදාළ නැහැ කියන තැන තමයි අගමැතිතුමයි. ඒ තමයි ඔහු විසින් මේ මොහොතේ දරන මතය. හැබැයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේදී මතුවෙන අදහස් මතවාද එහෙම නොතකා හැරලා කටයුතු කළ හැකිද? ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ වන්නේ නැහැ නේද කියන ප්‍රශ්න කිරීමටත් යන්න සිද්ධ වෙන අනෙක් පැත්තේ. නමුත් ලෝකේ රටවල් හදපු බොහෝ නායකයෝ හැමෝම කියන දේවල් අහන්න ගියෙත් නැහැ. ලීක්වන් සිංගප්පූරු හැදුවේ හැමෝම කියන දේවල් අහන්න ගියලා නෙවෙයි. ඔහුට ඔහුගේ මතයට එරෙහි වෙච්ච කම්මැලි එක්ක ඔහුට ගැටුමක් තිබ්බා. මං කියන්නේ මේ ලෝකේ වෙච්ච සමහර දේවල්. අගමැතිවරයාත් මේ තරන්නේ එවැනි මතයක්ද? ඔහු තමන් කරන්න හදන දේ කියන මිසක් ඒ සම්බන්ධ වන විරෝධාකල්ප පිළිබඳ ඒ තරම් තැකීමක් නැහැ කියලා ඉතාම පැහැදිලිව දැක්ක ප්‍රධාන අවස්ථාවක් තමයි එස්කා ගිවිසුම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කළ ප්‍රකාශය පිළිබඳව ඔහු විසින් දැරූ දැඩි විවේචනාත්මක අදහස්.
සංජීව, මම අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නට කැමති දේශපාලනික කතන්දරවලට පරිබාහිරව සිදුවුණු තවත් සුවිශේෂ සිදුවීම් කිහිපයක් පිළිබඳව. එකක් තමයි හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධව ගොනු වෙලා තිබුණු චෝදනාවලින් ඇය නිදහස් වීම. මේ සම්බන්ධවත් තොරතුරු දැනගන්න කැමති.
මම පොඩ්ඩක් සමාවෙන්න ඕන දිනුක්ෂි, මේ නිදහස් වීම කියන වචනේ මෙතන ගැලපෙනවාද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හේතුව මේක නිදහස් කිරීමක් කියන තැන ඉඳලා නෙවෙයි, මේකේ නෛතික සිදුවීම විග්‍රහ කරද්දී අපිට කියන්න වෙන්නේ මෙරට මාධ්‍යත් මේ සිද්ධිය වාර්තා කිරීමේදී අධිකරණය විසින් එතුමිය නිදහස් කරවීමක් විදිහට විග්‍රහ කරලා තිබුණා. නමුත් සැබෑවටම වෙන්නේ වත්කම් වැරකම් ප්‍රකාශ ඉදිරිපත් නිවැරදිව ඉදිරිපත් නොකිරීම සම්බන්ධ වන චෝදනාවකට අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම සභාව පහුගිය කාලේ එතුමියට එරෙහිව නඩුවක් ගොනු කරලා තිබුණා. අල්ලස් කොමිසම මේ නඩුව ඉල්ලාස් කර ගැනීමක් තමයි වෙන්නේ. නිදොස්කර නිදහස් කිරීමක් අපිට පැහැදිලි කරගන්න තියෙන අතලඟ ළඟම උදාහරණේ ඔය මුදල් විශුද්ධිකරණයක් සම්බන්ධ ප්‍රශ්නයකට රවි කරුණානායක ඇමතිවරයාට අවුරුදු 7ක් 30 තිබුණු නඩුවක් හමාර වුණා. ඒක කවුරුත් නඩු ඉල්ලාස් කර ගැනීමක් නෙමෙයි, අධිකරණය විසින් ඔහුව නිදොස්කොට නිදහස් කරනවා. මේක නිදොස්කොට නිදහස් කිරීමක් නෙවෙයි, අල්ලස් කොමිසම විසින් නඩුව ඉල්ලාස් කර ගන්නවා. ඒ ඉල්ලාස් කර ගැනීමේ පදනම අධිකරණයට ඕන වාර්තා කරන්න ඇති. නමුත් අප මාධ්‍ය විදියට ඒකේ හේතුව අයිතික පැහැදිලි කිරීම එළියට ආපු දත්තයක් විදියට පැහැදිලි කරගන්න අප සතුව නැහැ. එසේ වෙතත් සිද්ධ වුණේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධ නඩුව අල්ලස් කොමිසම විසින්
එතක මම ඉක්මනින් මම දහනයට ලක් කරන්න කැමති තවත් සුවිශේෂී කතා බහක් ඇති වෙමින් තියෙන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ආසනීපව සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලැබමින් සිටින වග මාධ්‍ය විවිධ ස්වරූපෙන් මේ ප්‍රවෘත්තිය වාර්තා කරමින් තියෙනවා. මොකද්ද මේ වෙනකොට තියෙන තත්ත්වය සංජීව?
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසියේ මතුවුණු හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ලංකා රෝහලට ඇතුළත් කළ බව තමයි මුලින් ආරම්භ වුණේ. ඉන් පැකීපයකට පසු හදිසියේම සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත රැගෙන ගිය බව ආරංචි වුණා. රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිශ්චිත වෛද්‍ය වාර්තාවක්, ඒ පිළිබඳ රෝහල් ප්‍රකාශකින්ගේ සටහනක් පිළිබඳ නිශ්චිත තොරතුරක් දැනට අප සතුව නැහැ. ඒ පිළිබඳව දැනට විවිධ ආරංචි මාර්ග හරහා ලැබෙන අදහස තමයි හෘදයේ කපාට 3ක් සිරවීම මත ඔහුව සත්කමකට භාජනය කරන්න සිදු වෙනවා කියන ආරංචිය විවිධ පැතිවලින් ආරංචි වෙමින් තියෙනවා. ඒ වගේම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳව එකිනෙකට වෙනස් පරස්පර තොරතුරු අපි දකිනවා, ප්‍රචාරය කරමින් ඉන්නවා. නමුත් ඒ සියල්ල නිවැරදිව තේරුම් ගන්න තියෙන එකම තැන තමයි පවුලේ ඥාතියෙකු මෙන්න මේකයි තත්ත්වය කියන එක නිශ්චිතව ප්‍රකාශ කරන්නේ. මොකද දැන් මේක ලොකු ප්‍රවෘත්තියක් වෙලා තියෙන නිසා, මොකද වෙලා තියෙන්නේ, කොහෙද ඉන්නේ, මොනවගේ මට්ටමකද මොනවගේ සෞඛ්‍ය තත්ත්වයකද ඉන්නේ කියලා හැමෝම හොයමින් කල්පනා කරමින් ඒ ගැන තොරතුරු විමසමින් ඉන්න වෙලාවේ කිසියම් අයෙකු විසින් නිශ්චිත මේ ගැන තොරතුරක් කිව්වා නම් මේ තියෙන පටලැවිලි සහගත තත්ත්වය අපට නිරවුල් කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ගෙදර කෙනෙක් ලෙඩ වුණාම ගෙදර ඇයට මාධ්‍යයට තොරතුරු කිය කී ඉන්න වෙලාවකුත් නැහැ. ඒකත් අපිට තේරෙනවා. නමුත් ඒසේ සිද්ධ නොවීම මත තමයි ඇතැම් අය තම තමන්ට හිතන විදිහට මනුස්සයෙකුට තියෙන ලෙඩක් දුකක් පිළිබඳව කරන විග්‍රහයටත් දේශපාලන මතයක් එකතු කරගැනීමෙන් තමයි සමාජ ජාල වෙබ් අඩවිය තුළ මේ කාරණාව කතා කරමින්
හොඳයි සංජීව, එහෙනම් සුපුරුදු ලෙසින් අපි ඔබට ස්තුතිය පළ කර සිටිනවා. අපිට මේ සතිය තුළදී විශේෂිත යයි කිව හැකි ආරංචි තියෙනවද? නැත්නම් බොහොම නිශ්චලව ගලා යන තත්වයක්ද තියෙන දේශපාලනික පැත්තෙන් ගත්තාම ශ්‍රී ලංකාව තුළ?
සාපේක්ෂව යම් නිෂ්කලංක භාවයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් එක පැත්තකින් ඔය දැනට රක්ෂිත බන්ධනාගාර ගතව ඉන්න කණ්ඩායම් කීපයක් මේ සතිය තුළත නැවත අධිකරණය හමුවට ගැනවන්නීමතයි ඒ වටා යම් මුලසුමක් නිර්මාණය වෙන්න ඉඩක් තියෙනවා. ඒ අතර මේ භික්ෂුන් වහන්සේ රිමාන් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධ කාරණාව ගැන අලුත් සංවාදයක් සමාජයේ තියෙනවා. ඒ සංවාදයේ අලුත්ම කළේ මීට පැය කිහිපයකට පෙර ආතු ඊයේ හැන්දෑවේ ජාතික හෙළවරු මේ විසින් කැඳවපු ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඒති චම්පක රණවක ආණ්ඩුවේ ඇමතිවරයාම කියනවා භික්ෂුන් වහන්සේ නමක් අපරාධ වරදක් නොවන අවස්ථාවකදී අත්තරංගොට ගන්නේ නම් අවම වශයෙන් ඒ හාමුදුරුවන්ගේ නිකායේ මහානායක හාමුදුරුවන්ටවත් ඒ ගැන අත්තරංගොට ගන්න ඉස්සෙල්ලා දැනුම් දිය යුතුයි කියලා ස්ථාවරයක් ජාතික හෙළවරු මේ දරනවා. මේකත් අපේ දේශපාලනයේ අලුත්ෙන්ම මතුවෙන ආන්දෝලනාත්මක අදහසක් විය හැකි. මේ වටපිටාවේ තිබුවක් තමයි අපට ඉතිරි සත්පින තුළ දකින්න හැකියාව ලැබෙන්නේ.
සංජීව බොහොම ස්තුතියි. එහෙමනම් අපි ලැබෙන සතිය සඳහා හමු වෙමු. අයිබෝන්.
අයිබෝන්. ස්තුතියි.